గ్యాషా నవనందన మంత్రిత్వమా
గరు గరు కథానాయకతుమని కథా ఆరంభేమ్మ గ్యాండోనే అపే రాటే పార్లమెంటు తులిం పెచ్చర కాలయమ్మే కరగనేన వ్యవస్థావ మేగ మహా లెడెక్ అపే కథానాయకతుమని మే లెడాట మం పార్లమెంటువట ఆవట పసే పాస్టర్ ఎకక్ గెవ విసిన్ సంశోధనే కియలా ඊට පස්සේ 21 වෙනි ප්ලාස්ටරේ ගහගන්නත් බැරුණා 22 වෙනි ප්ලාස්ටරේ නම් මේ අපි යනවා අපේ කර්තානායකතුමනි ඉතින් මම මුලින්ම මේ කතාව ආරම්භයේම කියන්නේ මේ ලෙඩෙක් වෙච්ච ව්‍යවස්ථාව නැතුව අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ මේ රටට ඒ වගේම කර්තානායකතුමනි සතුට ප්‍රකාශ කරන ගමන් තමයි මම මේක කතා කරන්නේ මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලෙඩෙට ඉතින් ප්ලාස්ටරයක් ගැහුවත් සතුට වෙන්න පුළුවන් නේ ඒකින්ද අපි ඒකන සතුට වෙනවා හැබැයි ප්ලාස්ටර් ගැහුවා දැන් ඇති මේකෙන් පස්සේ අපේ ගරු අධිකරණ ඇමතිතුමනි තවත් එකක් ගේන්න නම් හදන්න එපා ඒකෙදි මේ මම වගේ කියන්න ඕනේ 20 වෙනි සංශෝධනයටත් මේ 22 වෙනි සංශෝධනයටත් ගරු කථානායකතුමනි එදා මගේ දේශපාලන පක්ෂයේ නායකයා විතරම මතක් කරන වාසුදේව නානායක්කාර මැතිතුමා ඒ වගේම ඒහා බැඳි කණ්ඩායමක් තමයි දැන් අපි කතා කරපු අපේ දයාසිරි අපේ අවසරයි අපේ ඇමතිතුමනි හිටපු ඉතින් දායසිරි ඇමතිතුමා විමල් ඇමතිතුමා මේ සියලුම දෙනා තීරණයකට එනවා එක්තරා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කාමරයක් තුලදී විසින් සංශෝධනයට අපි ඡන්දය දෙනවද නැද්ද එවෙලේ නවක මන්ත්‍රීවරේ තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ වල මාස දෙකයි ඒ මාස දෙකේදී මම ගිහිල්ලා එතුමාලා සමග සාකච්ඡාවට සම්බන්ධ වෙනවා එතෙන්දී අර දායසිරි ඇමතිතුමා කිව්වා වගේ කරුණු නවයෙන් හතකටම එකගතාවය ලැබෙන නිසාවෙන් එවකට එදා
ඇමතිගම බේරගන්නත් එක අටකට
එදා ඉතිරි දෙකට එකගතාවේ නැතුව එතුමන්ලා එකඟ වෙනවා හිටපු ජනාධිපතිතුමාව හමු වෙන්න යන්න හැබැයි මං හිතනවා අපේ ඇමතිතුමනි මතක ඇති අපේ වාසු ඇමතිතුමාට මතකයි මම තමයි ඒකට ඒ කණ්ඩායමේ අන්තිමටත් විරුද්ධ වුණ කෙනා මම එදා කිව්වා මේක මට තිබුණ ගැටලුව තමයි එදා මහ බැංකුව මංකොල්ල කාපු අර කියන කතාවේ හැටියට අර්ජුන මහේන්ද්‍රන් කියන මහ බැංකු අධිපතිවරයාට දිත්ත පුරවැසි භාවයක් තිබ්බා හොරගම් කරා ගියා ගියාමයි තාම රටේ මිනිස්සු දැක්කෙත් නැහැ ඒ කියන්නේ වෙනත් රටක අයිතිවාසිකම පුරවැසි භාවය තියෙනකොට මේ රටේට හෙන ගැහුවත් ඔහුට මේ රට හැරි වෙන රටක් ඔහුට පදිංචියට තියෙනවා ඉතින් එදා මාස දෙකක පාර්ලිමේන්තු අධ්‍යක්ෂකව තිබුණු මම අන්තිම මොහොතේ කිව්වා මේකට අපි විරුද්ධ වෙමු මේක මේ කියන කතාව නෙවෙයි තියෙන වෙන කතාවක් ඒක තුල හිට ගන්න නැතුව අපි තව ටිකක් බලමු කියනකොට මට මතකයි අපේ ජේෂ්ඨ නායකයෝ කිහිපෙ දෙනා තා විනාඩි 5ක් විතර සාකච්ඡාවට යෙදුනා මේ ડોක්ටර් කියන එකෙත් ඇත්තක් තියෙනවා මේ තමයි යථාර්ථය ડોක්ටර් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා අපි තව කල්පනා කරන්න ඕනේ මේකේ වෙන පරමාර්ථයක් තියෙනවා ඉතින් ගරු කථානායකතුමනි මම මේ අද මේ 22 වෙනි සංශෝධනයට කැමැත්ත දෙන්න මූලික කාරණාව වෙන්නේ අපේ රටට ආදරයක් තියෙනවා නම් ඕන කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අදත් ගොර කරන එතුම කරා වගේ රටට ආදරය කරන ඕන කෙනෙක් තමන්ගේ පුරවැසි භාවයන් වෙන රටවල තියාගන්න නැතුව ඒ ආදරය කරන ඕන නායකයෙක්ට ආරාධනා කරනවා අපේ රටේ තනි පුරවැසියෙක් වෙලා මේ රටට සේවය කරන්න එන්න කියලා එතන න්යායට ගරු කථානායකතුමනි මොකද මේ රටට හිතයිසී භාවයේ නැතුව මොනවත් කරන්න බෑ ඒ වගේම මේ සංශෝධනයේ තව අගයන්න ඕනි කාරණාවක් තියෙනවා සාදීන කොමිෂන් එනවා හැබැයි අපේ කථානායකතුමනි ඊළඟ සංශෝධනයේ එන්න වෙන්න ඕන ඔතෙන්ට මේ රටේ අපි දේශපාලනයට ඔබෙන් ගියපු නිලධාරීන් හෝ රටේ වැදගත් කියා සම්මත මිනිසුන් අපි සාදීන කොමිෂන් සභාව වලට දානවා රටක් හොඳට හැදෙන්න සාදීන කොමිෂන් සභාව අවශ්‍යයි ඒක හොඳ වැඩක් හැබැයි ඒකට ගිය සැරේ ගියපු මැතිවරණ කොමිෂන් සභාවේ මිනිස්සු කිව්වා ඒ තිදෙනාගෙන් එක්කෙනෙක් කියනවා මේ පක්ෂයට ඡන්ද දෙන්න එපා එක්කෙනෙක් කියනවා දෙන්න එහෙම මිනිස්සු මේ රටේ සාදීන කොමිෂන් සභාව වලට එන්නේ ඉතින් අන්නේ කාරණාවට එන්න ඉඩ තියන්න එපා කියලා කියනවා පාර්ලිමේන්තුවට එහෙම ගැති වෙච්ච මිනිස්සු සාදීන කොමිෂන් සභාව වලට දාන්න එපා හේතුව මං අගෙනවා අපේ සරත් ඇමතිතුමා එතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්නේ මේ කාරණාව පෙරදැරිව අපි එකඟ වෙනවා දිත්තපරවිසි භාවයේ අහෝසි වෙන එක පෙරදැරිව ඉතින් අපේ ගරු කථානායකතුමනි මේකේ පාර්ලිමේන්තුවට බලය ලැබෙනවා හැෙන් ඉතින් මේ පාර්ලිමේන්තුව තමයි මේ රටේ බලය හිරවහ යන්න ඕනේ බලය මෙතන තමයි ස්ථාපිත වෙන්න ඕනේ එතෙන්දි මට මතකයි මේ දැනට ඉන්න ආණ්ඩුකාරතුම මේ දැනට ඉන්න ගවනට මහ බැංකු අධිපතිට මට පණිවිඩයක් ආවා ඒ දිත්තපරවිසියෙක් කියලා ඉතින් වේදනාව ඉහවහා ගියා මං තමයි පාර්ලිමේන්තුවේදී චෝදනාවෙල්ල කරේ ඔයත් රටකන්ට ආපු කෙනෙක්ද දන්නේ කියලා. මොකද දිත්ත පුරවැසියෙක් නම් මගේ පදනම ඒක. රටට ආදරේ නම් මේ රටේ තරි පුරවැසියෙක් විය යුතුයි කියන තැන. එතෙන්දී එතුමන් එහෙම කක් නැහැ කියලා කිව්වොත් නැතිනම් හිටිට කමක් නැහැ. එයාට තියනවා නම් එයාත් යන්න.
අපි අතේරියා.
අපේ ගරු කතා නායකතුමනි එතනින් එහාට මම මේ මතක් කරන්න යන්නේ මේකට මට ගොඩක් අය විරුද්ධ වේවි. මේ ව්‍යවස්ථාවක් ඕනේ. ඒ වගේම අරගලයේ මිනිස්සු අරගලයේ නායකයෝ අරගලයේ පුරවැසියෝ ඉල්ලුවෝ මේ රටේ හොඳ නිවැරදි තරුණ නායකයෝ අවශ්‍යයි කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනය නැතුණාට මගේ බලාපොරොත්තුවක් තමයි මම එදා හිටියා පක්ෂ නායකයෙක් එක නායකත්ව ගොනුවක අද වෙද්දි එහෙම එකක් නැහැ. මම සාධිනව තීරණ ගන්නෙ. ගරු කතානායකතුමනි මම එදා තනිවම හිටියේ නම් 20 වෙනි සංශෝධන වෙලාවේ අත උස්සන්නේ නැහැ. අද වෙද්දි මට හිතු විදියට රටේ ජනතාව ගැන හිතලා හරි සාස්ත්‍රයට එකඟව තීන්දුවක් ගන්න පුළුවන්. මේ රටේ දේශපාලන සංස්කෘතිය තියෙන්නේ මේ ව්‍යවස්ථාව විතරක් නෙවෙයි. මේ පක්ෂවල දින ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ ඊටත් කලින්. මේ පක්ෂවල ව්‍යවස්ථාවත් එන්න ඕනේ මේක ඇතුළට. නැත්තම් නායකයෝ 10 දෙනෙක් විතර හිටියොත් එක පක්ෂක ඉතිරි 100ටම අත උස්සන්න වෙනවා. අත ඉස්සර නැත්තම් පක්ෂෙන් එළියට. පස්සෙන් එළියට ගියාට පස්සේ මන්ත්‍රීකම ඉවරදද? රටේ මිනිස්සු ඡන්ද දුන්නට වැඩක් නැහැ. කවුරුත් මේ ව්‍යවස්ථාව ගැන කතා කරනවා. හැබැයි පක්ෂවල ව්‍යවස්ථාව වැරදි. ඒ පක්ෂවල දාලා තියෙන්නේ නායකයට ඕන විදිහට ඉන්න. ඒ නායකයට ඕන විදිහට හිටියා මොකද වෙන්නේ? උස්සපන් අත කිව්වන් උස්සන්න ඕනේ. පහත දා බංගුව පහත් දාන්න ඕනේ. නැත්තම් පක්ෂෙන් එළියට යන්න වෙනවා. මන්ත්‍රී ධුරේ නැති වෙනවා. ගරු කතානායකතුමනි එහෙම ව්‍යවස්ථාවලුත් වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම ගරු කතානායකතුමනි රටේ මම ගරු කරන නායකයා අපේ වස්තුදේව නානායකතුමා හේතුව බොහොම නිර්දෝෂී නායකයෙක් නිසා වෙන්නේ. එහෙම නායකයෝ මේ රටේ පාර්ලිමේන්තුවේ හිටියට කමක් නැහැ. මේ තමයි අරගලයේ මිනිස්සුගේ කතාව. මේක මහලුමඩමක් කියන. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට එන්න රට හදන්න නම් මගේ තර්කය තමයි 180ක් විතර අඩුම ගානේ 45ට අඩු මිනිස්සු හිටියන් ඇති. එතනින් නිහාට මේ ව්‍යවස්ථාවට ඇතුළු වුණා නම් හොඳයි. 60න් පස්සේ පෙන්ෂන් යන්න උනා නම් හොඳයි. එතනින් නිහාට එකතු කරාට කමක් නැහැ. වාසුදේව නානායකකාර වැනි නිවැරදි නායකයෝ ඔය පක්ෂයක එක්කෙනෙක් දෙන්නේ ඈ ඔක්කොම 10ක් විතර රටේ නායකයෝ වෙලා මේ පාර්ලිමේන්තුවේ ඉවර වෙනකන් ආවත් කමක් නැහැ. හැබැයි ගරු කතානායකතුමනි රටව කියනවා නම් මේක මහලු මඩමක් කියලා මම පිළිගන්නවා. මම පිළිගන්නවා ගරු කතානායකතුමනි මම පිළිගන්නවා මේ රට දියුණු වෙමින් පවතින රටක්. ඇයි දන්නවද? දියුණු රටවල් වල ඉන්නේ තරුණ නායකයෝ. දියුණු නැති රටවල් වල තමයි මේම නායකයෝ ඉන්නේ. ඉතින් ගරු කතානායකතුමනි ඔය පොයින්ට් ඔෆ් ඕඩර් එකේ මාත්‍යා 60
අර කතානායකතුමනි මේ කතාව ඔබතුමාට අපහාසයක්. ඔබතුමාත් අවුරුදු 70න් එහා කොහොමද මේ වාසුදේව නානායකකාර විතරක් මේ සුදුසු කියලා යෝජනා කරන නිර්මාණයකට පොඩ්ඩක්
මට කියන්නේ ඔබතුමා ගරු කතානායකතුමනි වෙලාවට යා නැගිටේ. ඔයා වගේ දෙන්න හොඳ නැහැ. හරි. එහෙම කිව්වොත් කියන්න පුළුවන් තව. මම ගරු කතානායකතුමනි කිව්වේ පක්ෂයක ඒ වගේ නායකයෝ කිහිප දෙනෙක් 10ක් 15ක් හිටිර කමක් නැහැ. මේක 50ක් 60ක් ඉන්නෝ. ඉතින් ගරු කතානායකතුමනි තරුණයන්ගේ මානසික මට්ටම දන්නේ නැහැ. නූතන තත්ත්වයේ ලෝකේ දන්නේ නැහැ. රට යන්න ඕනේ ඇමරිකාවත් එක්ක එංගලන්තෙත් එක්ක කියනවා. හැබැයි කැනඩාව වල වේවා ওই රටවල් වල තරුණ නායකයෝ හිටගෙන ඉන්නවා අවුරුදු 45 50ට අඩු මිනිස්සු. හැබැයි මේ රට කවදාකවත් ඒ ගමන යන්නේ නැහැ. අනිත් එක වැදගත්ම දේ ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව ඇවිල්ලා එක සැරයක් ඇවිල්ලා රට හදන්න බලන්න කාරුණිකව ඉල්ලන්නේ. දෙසරයක් ඇවිල්ලා රට හදන්න බලන්න. තුන් සැරයක් ඇවිල්ලා රට හදන්න බලන්න. රට හදන්න ආදරේ නම් ඒ ගමේ ඇතුලේ තව ඊට වඩා හොඳ ගැම්බක් තියෙන මිනිස්සු තුන් සැරේකුත් ඇවිල්ලා බැරි වෙච්ච රටේ ඕගොල්ලෝ නතර වෙලා. හැබැයි මං කියන්නේ සමාජ සේවන වත්තන්න කියලා. පාර්ලිමේන්තු තුන් සැරයක් ආවට පස්සේ අර ඉන්න ගමේ මිනිහට නැත්නම් ගමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරට ඕගොල්ලෝ උපදේශනයක් දෙන්න. ගරු කතානායකතුමනි ඇයි අපිට බැරි? මේ අපේ ජේස්ත්‍රයෝ අධ්‍යක්ෂකීමේ වැඩි මිනිස්සු ඉන්නවනේ අපේ රටේ නායකයෝ විදියට. මේ නායකයන්ට ආරාධනා කරනවා එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උපදේශකයෝ වෙන්න කියලා. හැබැයි මම අර මහත්තයා අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ ඇයි මේ වාසුදේව මහතුමා කියලා කිව්වේ කියන එකට උත්තරයක් දීලා ඉන්නම්. මේ රටේ එහෙම මිනිස්සු ඉන්නවා නිවැරදි. ඒකින්ද තමයි මම මේ නම කිව්වේ. එහෙම මිනිස්සු 10-15ක් මේකේ පාර්ලිමේන්තුවට කමන්නේ. ගරු කතානායකතුමනි එහෙම මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියට කමක් නැහැ. ඒකයි මං කිව්වේ. එතකොට ඔබතුමා මේ රටේ නිවැරදි නායකයෙක්. ඔබතුමා ඉන්න අපි කැමතියි. හැබැයි ගරු කතානායකතුමනි අපේ ආච්චිගේ වයස 70යි. ආච්චි අපි ගෙයින් එළියට යද්දි කල්පනා කරනවා අනේ එළියට බයිද වැටෙයිද දන්නේ සීය මදක් දන්නේ දොස්තර කෙනෙක් ඉදිරිය කියන්නේ නීරාවුන් ටික අටපණ වෙලා සීය නැද්ද දන්නේ ගිහිල්ලා ගෙදරින් බැරි වෙයිද දන්නේ කියලා ගෙදර ඉඳන් ආච්චිව පරිස්සම් කරන මිනිස්සු පටක් හදන්න එන්න බෑ අපේ ගරු අපේ අපේ දායසරි අමුතුමනි නම කිව කියලා ඔන්න කියන කතාවවල වෙලාවත් දෙන්න දායසරි අමුතුමනි මේක තමයි තාරුණ්‍ය අවශ්‍යතාවය මේ රටේ අවශ්‍යතාවය මේක කියපු මම ඊළඟ කල්පනා ගන්න ඕනේ
කාලේ
පක්ෂක නායකයව දෙයනේ කියලා
හිතාගෙන ඉන්නේ ඔබතුමා කාලේ අවසන්
දරුගතතු
දැන් කාලේ අවසන්
මට තව විනාඩියක් දෙන්න කරු කතා නායකතුමනි මේකයි වෙන්න ඕනේ මේක තර්කයෙන් එහා ගිහිල්ලා වෙලා ලැඩ වෙච්ච ව්‍යවස්ථාව ඉවර කරලා ඉවරලා අලුත් ව්‍යවස්ථාවකට ගිහිල්ලා වෙලා මේ රට හදන්න ඉඩ දෙන්න වගේම පළවෙනි වතාවට කරු කතා නායකතුමනි මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ ආණ්ඩුවක් කියන දෙයක් විපස්සයක් පිළිගත්තා බොහොම සතුටුයි මේ ආණ්ඩුව අපි ආණ්ඩුව නියෝජනය කරනවා ආණ්ඩුව ගේන නිවරදේට අද ඉඳලවත් ඔබතුමන්ලා අත උස්සල එකඟතාව වෙටින එක ගැන මේ පාර්ලිමේන්තුවේ අදින් පස්සෙවත් මේගොල්ලෝ බලය බෙදා ගන්න පොර කන්නේ නැතුව බලය ඇස්සේ බලය අගමැතිකම් ජනාධිපතිකම් හොයාගෙන රටේ නීතියට පිටින් ගිහිලා නැත්තම් රටේ නීතිය හැල්ලු කරලා රට විනාශන තැනට යන්නේ නැතුව එකතු වෙලා මම හැමදාම කියන කරු කතා නැගදුමනේ මේ 225 ආවේ රට හදන්න නම් එකතු වෙලා හරි දේ කරන්න එකතු වෙලා නිවැරදි දේ කරන්න වැරදි දේක් තියෙනවා 225 මරිජේ මේක අයින් කරන්න එතන ඉඳලා රට හදන්න මේ 225ට ආරාධනා කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි අතුරුලී රතන ස්වාමීන් වහන්සේ විනාඩි 4ක් තියෙනවා බොහොමසේ
කරු කතානායකතුමනි අද 22 වෙනි සංශෝධනය ගෙනෙන මේ අවස්ථාවේදී මා මුලින්ම කියන්න කැමතියි 22 වෙනි සංශෝධනයට අපගේ උත්තර ලංකා සභාවේ හැටියට සම්පූර්ණයෙන්ම අපි සහාය දීමට එකගත්වයට පත්වලා තියෙනවා මුලින්ම මා ඒ උත්තර ලංකා සභාවේ හැටියට අපි සම්පූර්ණයෙන්ම ඊට සහාය දෙන බව පළමුවෙන්ම කියන්නට ඕන දෙවනුව මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් රට සම්පූර්ණයෙන් යහපත් වෙන අය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රසංස්කරණය තමයි සියල්ලට මුල කියලා හිතන කණ්ඩායමක් ඉන්නවා රට ගොඩනැගීමේදී විධායක ජනාධිපති ක්‍රමය තමයි ලංකාවේ තියෙන එකම ප්‍රශ්නේ කියලා හිතන කණ්ඩායමකුත් ඉන්නවා. අපි පැහැදිලිව කියන්න ඕන ලෝකේ විධායක ජනාධිපති ක්‍රමය තියෙන්නේ ලංකාව විතරක් නෙවෙයි. ලෝකේ විධායක ජනාධිපති ක්‍රම තියෙන රටවල් බහුතරයක් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ගත්තම දිනු වෙච්ච බොහෝ රටවල විධායක ජනාධිපති ක්‍රමය තියෙනවා. ඒ වගේම අපි දන්නවා 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට ආවට පස්සේ සංවාදයක් තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කරනවද කියලා. කරු කතානායකතුමනි අපි හිට ස්ථාවරය තමයි පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් සියල්ලන්ගේ එකගතාවේ විධායක ජනාධිපති ක්‍රමය හුදකලාව අහෝසි කිරීම කියන එක අරුබුදයක්. යම් කිසි කෙනෙකුට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ මෙතෙක් හදපු හොඳම ව්‍යවස්ථාව තමයි 1972 ජනරජ ව්‍යවස්ථාව. ඓතිහාසික ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ස්ථාපිත කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා. ප්‍රශ්නේ එතනින් ඉවරයි. විධායකයේ අහෝසි කරන්න අවශ්‍ය නැහැ. අද අපි ගේන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එකක් නෙවෙයි. විධායක ජනාධිපති ධුරයේ තිබෙන යම් යම් ලක්ෂණ සංශෝධනය කිරීම. මේ සංශෝධන 17 වෙනි සංශෝධනයේ හැටියට ගෙනාවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා 18 වෙනි සංශෝධනයේ 17 අහෝසි කළා. ඔහුට හැකිතරම් කාලයක් ජනාධිපති ධුරය ඉල්ලන්න පුළුවන් විදියට 17 අහෝසි කනු ලැබුවා. ඒක ඊටාම වැරදි ක්‍රියාවක් කියලා මම හිතන්නේ හැමෝම පිළිගන්නවා ඇති. ඒක දේශපාලන අර්බුදයක් බවට රටේ අවසානයේපත් වුණා. ඊළඟට අපි 19 වෙනි සංශෝධනයේ අහෝසි කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේම අයියා අගමැතිකම එනිද්දි තුරෙන් දෙකක් බලයේ තියෙද්දි 20 වෙනි සංශෝධනයේ ගෙනෙීමේ කුමන ප්‍රායෝගිකත්වය මත කුමක් සඳහාද කියන එක කල්පනා කරලා බැලුවම ඒක වෙනම විශ්ලේෂණය කරන්න ඕන දෙයක්. එතකොට අර 19 ගෙනාපු අයම 19ට ශක්තිය දීපු අයම ඒක සම්පූර්ණයෙන් විලෝපනය කළා 20 වෙනි සංශෝධනයක් අරගෙන ආව එක සම්පූර්ණයෙන්ම දේශපාලනික ඉතාව වැරදි ස්ථාවරයක්. අනාගත පරපුර මේ දශකයේ දේශපාලනය විග්‍රහ කර බලද්දී අපි කෙතරම් අවස්ථාවාදීව කෙතරම් පටු විදියට කෙතරම් පක්ෂ නායකයන්ට බය කිසිම ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් තොරව විහිළුකාරයෝ හැටියට කටයුතු කරාද කියන එක අපට දැක ගන්න අනාගත පරම්පරාවට පුළුවන් වෙයි. අපි 19 යම් යම් අඩුපාඩුකම් තිබුණා. ඒක කරපු ආකාරයේ ප්‍රශ්න තිබුණා. ඒකේ වෙලාවේ අපට අවශ්‍ය නම් සංශෝධනය කරගන්න දුන්නා. අපි කළේ ඒක සම්පූර්ණයෙන් අහෝසි කළා 20 වෙනි සංශෝධනය ගෙන එන එක. මේ 22 වෙනි සංශෝධනය කුමක්ද වෙන්නේ කියන එක ඇමතිවරයා පැහැදිලි කරා. ඒ වගේම අනිත් අයත් පැහැදිලි කරා. මගේ කෙටි කාලය තුල ගරු කථානායකතුමනි මට අවස්ථාවක් නැහැ ඒකට පැහැදිලි කරන්න. නමුත් කෙටියෙන් කියන්නට ඕන විධායක ජනාධිපති ධුරයේ තිබිච්ච ප්‍රධානම ප්‍රශ්නය තමන්ට ඕන කෙනෙක් හිතුමතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම. ඒක බරපතල ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ දිත්ත පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නේ. අපි දන්නවා අර්ජුන මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නය. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ අතිවිශේෂ අනුත්තර නායකයා හැටියට හිටපු බැසිල් රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂ මහත්තයා එයාට ඕන හැටියට සියල්ලම කරමින් කටයුතු කළා. ඉතින් මේ රටට ආදරයක් තියෙනවා නම් දිත්ත පුරවැසිකම අහෝසි කළා. ඕනම කෙනෙකුට මේ රටේ ව්‍යවස්ථානුකූලව මේ රටේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඒ නිසා අද මේ ගෙනෙන සංශෝධනය සාප් මේකෙන් සියල්ල ලැබෙන්නේ නැහැ. මේකෙන් රටට සෞභාග්‍ය ගේන්නේ නැහැ. මේක මහමෙරක් නෙවෙයි. එසේ වුණත් ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට යන ගමනේදී මේකේ සාධනීය ලක්ෂණ තිබෙනවා. ඒක තමයි විශේෂයෙන්ම කොමිෂන් සභා මගින් අර තනි පුජ්‍යලයකට තිබුණ බලය කොමිෂන් සභා මගින් යම් පමණකට ඒකත් සර්ව සම්පූර්ණ එකක් නොවුණත් ඒ කොමිෂන් සභා හැදෙන ආකාරය කොමිෂන් සභාවල සංයුතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එසේ වුණත් එය සාපේක්ෂව ගත්තට පස්සේ මෙහි සාධනීය අංග ලක්ෂණ දකින්න තිබුණා. ඒ නිසා ගරු කථානායකතුමනි මෙම ව්‍යවස්ථා සංශෝධන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සාධනීය දෙයක් හැටියට අපි දකින්නේ. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රථම ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් කියන දෙපාර්ශ්වය විසින්ම ගත යුතු ඉතා වැදගත් තීන්දුවක් තමයි මේ ඡන්ද ක්‍රමය පිළිබඳ තීන්දුව. මේ අර්බුදයේ මේ සංක්‍රාන්තික යුගයේ අපට මැදිහත්ව කරන්න පුළුවන් දෙයක් තමයි හැකි ඉක්මනින් මේ ඡන්ද ක්‍රමය යම් කිසි සංශෝධනයකට පාත්‍ර කිරීම. මා හිතන්නේ ඒක කරන ආකාරය පිළිබඳව විවිධ ප්‍රශ්න සංවාදයක් තියෙන පුළුවන්. මා හිතන්නේ හැම දිනාටම සුළු පක්ෂවලටත් එකඟ වෙන්න පුළුවන් ආකාරයට හොඳ සංවාදයකින් පසුව මනාප ඡන්ද ක්‍රමය අහෝසි වෙන එහෙත් අනුපාත ඡන්ද ක්‍රමේ සාධනීය ලක්ෂණ ඉතුරු වන සුළු පක්ෂවල නියෝජනය තහවුරු කරන ව්‍යවස්ථා සංශෝධනයක් මේ රටට අවශ්‍යයි.
වාසේ කාලය අවසන්යි.
ගරු කථානායකතුමනි මම අවසන් කරනවා. ඒ නිසා මේ 22 වෙනි සංශෝධනයටත් වඩා වැදගත් වෙන්නේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. ඒ සඳහා අවධානය යොමු කරනවා ඇතයි සිතමින් හැම දිනාටම සෙත්පත් මේ මා නිහඬ වෙන බොහොම ස්තුතියි.
අසංක නවරත්න මෙතුමා.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරලා පාර්ලිමේන්තුවට එනවට වඩා අසීරු තත්ත්වයක් තමයි පාර්ලිමේන්තුවේ කතාවක් ඉල්ලාගෙන විනාඩි කිහිපයක් වෙන් කරගන්න එක. කොහොම නමුත් විනාඩි කිහිපයක් අපිට ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගේන වෙලාවේ ආණ්ඩුව පැත්තෙන් ගේන යෝජනාව සම්මතක කරන්න විශේෂයෙන්ම විපක්ෂයේ පැත්තේ විශාල උනන්දුවක් තියෙන බව අපිට මේ අවස්ථාවේ පැහැදිලිව පේනවා. 1978 JR ජයවර්ධන මැතිතුමා ගෙනාපු ව්‍යවස්ථාව මේ අවුරුදු 44 තුළ 20 වතාවකට වඩා සංශෝධනය වෙලා අද 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවට සම්මත වෙන්න නියමිතව තිබෙන මොහොත. ඉතින් මේ JR ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව අවුරුදු එතුමාගේ දුර කාලයේ අවුරුදු 10ක් තුළ 16 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ව්‍යවස්ථාවට තව දුරටත් පැලැස්තර ඉදිරිපත් කරමින් පැලැස්තර අලවමින් මේ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් යනවාට වඩා අපි මේ දේශපාලන පක්ෂවල ඒ වගේම මහජනතාවගේ දේශපාලන කරන උදවියගේ විශාල ඌමනාවක් තියෙනවා මේ රටට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ කියන කාරණාව. ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විදිහට අපිත් විශාල කැපවීමක් කරා. මනෝහර සිල්වා නීතිඥතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු කමිටුවට අපේ අදහස් යෝජනා ඉදිරිපත් කළා. අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාට. එතුමා අපිත් එක්ක ආණ්ඩුවේ ස්වාධීන වෙච්ච මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතෙක් විදිහට පහුගිය අප්‍රේල් මාසේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විදිහට මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරා. එතනින්දන් එතුමා මේ සටන අතහරින්නේ නැතුව දේශපාලන පක්ෂ ගණනාවක් එක්ක සාකච්ඡා කරා, සිවිල් සංවිධානත් එක්ක සාකච්ඡා කරා, මේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් විදියට, රටේ මහජනතාව ඉල්ලා හිටින ව්‍යවස්ථා සංශෝධනයක් විදියට ගේන්න එතුමා විශාල කැපකිරීමක් කරා. එවාගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු වෙලාවේ අපි ආණ්ඩු පක්ෂය තුළ ඉඳිමින් අපේ පක්ෂවල මන්ත්‍රීවරු පිරිසක් විජයදාස රාජපක්ෂ මැතිතුමත් අපේ කණ්ඩායමේ සම්බන්ධ වෙලා හිටියා. අපි කරුණු 10ක් ඉල්ලා හිටියා මේ ඒ සංශෝධනයේ වෙලාවේ සංශෝධනය විය යුතු කරුණු විදියට. එයින් කරුණු 9ක් එතුමා පිළි අරගෙන ඒ සංශෝධනයට ලක් කරා. ද්විත්ව පුරවැසිභාවයේ සම්බන්ධ කාරණාව ජනාධිපතිතුමා එවකට අපිට පොරොන්දුවක් ලබා දුන්නා. එතුමා අවුරුද්දක් ඇතුළත ඒ සංශෝධනයත් ඉෂ්ට කරනවා කියලා ඒ වගේම පොරොන්දුවක් වුණා. අලුත් ව්‍යවස්ථාවක් ඉතාම කඩිනමින් මේ අවුරුදු 2022 අවුරුද තුළ ගේනවා කියලා අපේ අලිසබ්‍රි මැතිතුමා එවකට අධිකරණ අමාත්‍යවරයා විදිහට ඒ කරුණ එතුමා පාර්ලිමේන්තුවේ සඳහන් කරා. කොහොම නමුත් අපි දන්නවා ලෝකයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වර්ග දෙකකට බෙදෙනවා, නම්ය සහ අනම්ය විදියට. අපේ ව්‍යවස්ථාව අනම්ය ව්‍යවස්ථාවක් විදිහට අපි හඳුනා ගත්තත් මේ ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙන ප්‍රමාණය ගත්තාම එයින් හුඟක් සංශෝධනය වෙච්ච කාරණා බලපුවාම මම දැක්ක අධිකරණ මැතිතුමත් මේ ළඟදී කියලා තිබුණා මේවා පුද්ගල අනුබද්ධව තමයි ඒ තීන්දුව තීරණ අරන් තිබුණේ. විශේෂයෙන්ම පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව සිරිමාව බණ්ඩාරනායක මෙතිනීගේ ප්‍රජාව අයිතිය අවශ්‍ය කිරීම වැනි පුද්ගලානුබද්ධව තමයි මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා තිබුණේ. ඒ නිසා එවැනි සංශෝධන වලට නොගොස් මේ රට ප්‍රගමණයට ගෙනියන්න පුළුවන් රටේ ජනතාව ඉල්ලා හිටින සරල ලියවිල්ලක් බවට අලුත් ව්‍යවස්ථාවක් පත්කිරීම සඳහා අපි කැප වෙන්නට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන්නට අවශ්‍යයි. අද සහ ඊයේ දවසේ මේ කතා කරපු මන්ත්‍රීවරු බහුතරයකගේ ඉල්ලීම වුණේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා. අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය රට හමුවේ තියෙනවා. රටේ ජනතාව ඉල්ලා හිටින ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගණනාවක් අපේ අලුත් ව්‍යවස්ථාව අරා අපි ඉදිරිපත් කරන්නට ඕනේ, රට හමුවට ගේන්නට ඕනේ. ඒ සඳහා වග කියතු 225ක් විදියට අපි එකට කටයුතු කරන්නට ඕනේ. අද මේ ආදර්ශයක් දෙනවා වගේ ආණ්ඩු පක්ෂෙන් ගේන යෝජනාව ස්ථිර කරන්න, ඒ යෝජනාව ඉදිරියට ගෙනියන්න ශක්තිමත්ව කටයුතු කරන්න විපක්ෂය අපි එකතු වෙලා ඉන්නවා වගේ ඉදිරි කාලය තුල ඉතාම කඩිනමින් අලුත් ව්‍යවස්ථාවක් ගැනීම සඳහා අපි සියලු දෙනා කැපවීම කියන ආරාධනාව කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් නවතින බොහොමත්ම ස්තුති.
නිලන් පෙරමැත්තුමා.
කරු කථානායකතුමනි, අද අපි විවාදයට ලක් කරන 22 වෙනි සංශෝධනය අද අපි මේ සභාවේ මොන මොන ආකාරයේ කතා කරත් පෞගිය මාස කීපය තුළ මේ සභාව ඇතුළේ ඉන්න සියලුම දේශපාලන පක්ෂත් සභාව එළියේ අරගලයට සම්බන්ධ වෙච්ච මේ නිර්පාක්ෂික අරගලයේ හිටපු අයත් ඉල්ලපු ඒ සිස්ටම් චේන්ජ් එකට අවශ්‍ය කරන මූලික පියවරට යම් ප්‍රවේශයක් ගෙන දෙන්නා වූ සංශෝධනයක්. ඇත්ත අපට තර්ක කරන්න පුළුවන් 22 වෙනි සංශෝධනය අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි කිය. අපිට කියන්න පුළුවන් මේ නංගි පෙන්නලා අක්ක දෙන වැඩක් කිය. හැබැයි 20ට වඩා 22 හොඳයි කියන ස්ථානයට ගියොත් විතරයි අපිට 22 වෙනි සංශෝධනය ගැන හරියට බලන්න පුළුවන්කම ලැබෙන්නේ. කරු කථානායකතුමනි, 22 වෙනි සංශෝධනය අද සම්මත වුණයි කියලා ගොවියට පොහොර ටික ලැබෙන්නේ නැහැ. ගොවියකගේ රසායන ද්‍රව්‍ය ටික ලැබෙන්නේ නැහැ. විදුලි බිල අඩු වෙන්නේ නැහැ. ජල බිල අඩු වෙන්නේ නැහැ. හැබැයි අපි මූණ දෙලා තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අද උදේ අපේ අධිකරණ මැතිතුමා මේ සභාවේ ප්‍රකාශ කළ විදියට අපිට උදව් කරන බයිලටරල් එහෙම නැත්නම් මල්ටිලටරල් බහුපාක්ෂික සහ ද්විපාක්ෂික රටවල් අපි කරේ යම් විශ්වාසයක් ගොඩනගා ගන්නට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය අද පාස් වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා පොලිටිකලි දිනුම්, මේක ෆේල් වුණත් එයා පොලිටිකලි දිනුම්. හැබැයි එයාටගේ දිනුම දිහා බලාගෙන අනේ පස්ස දොරෙන් ජනාධිපති වෙච්ච මිනිහාට වාසියක් වෙනවා කියලා හිතාගෙන අපි රටගෙන බලන්න නැතුව කටයුතු කරොත් අපි කරන්නේ වරදක්. ඒකම
ජනාධිපතිතුමා හිතන්න ඕනේ එතුමා සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් පත්වන විදිය නෙමෙයි පත්වලා තිබෙන්නේ. එතුමා ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපති කෙනෙක් නෙමෙයි. එතුමා පාර්ලිමේන්තුවේ 134 දෙනෙක්ගේ ඡන්දයෙන් පත්වච්ච කෙනෙක්. අද මේ සංශෝධනයේ අපි ඡන්දය ගන්න වෙලාවේ අපිට බලන්න පුළුවන් ඒ 134 දෙනාගේ කී දෙනෙක් එතුමන්ට ඉන්නවද කියලා. එතුමා ජනාධිපති හැටියට පත්වලා එතුමාට ජනතාව කෙරෙහි අවධානය යොමු කරන්න බැරි වුණා. ජනතාව ඉල්ලපු දේවල් මුකුත් දෙන්න බැරි වුණා. එතුමාගේ තෙක්ක හිරු 134 දෙනාගෙන් අද මට පේන විදියට ඒ 134 දෙනාවත් එතුමාට තියාගන්න බැරි වෙලා තිබෙනවා. අද මේ 3-2 ඡන්දයෙන් මේක පාස් කරන්නට ඕනේ. මේ විස්සා සංශෝධනයක් නිසා ඒ කාරණේ කරන්න අද විපක්ෂයෙන්ද කියලා. අපේ කතා කපපු වෙලාව අඩු කරපු අපිට ඔලු තුනේ බූරුව කියපු ගන්ධබ්බය කියපු අපේ ඡන්දයෙන් තමයි අද 150 හදාගන්න වෙලා තියෙන්නේ. එතකොට ඇත්ත ගන්ධම්පිය කවුද? ඇත්ත ඔලු තුනේ බූරුව කවුද කියලා මේ ඡන්දෙන් පස්සේ හෙලිවෙන්න පටන් ගන්න. කරු කතානායකතුමනි, අද මේ සංශෝධනයට කවුරු විරුද්ධ වුණත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට විරුද්ධ වෙන්න අයිතියක් නැහැ. ඇයි මං එහෙම කියන්නේ? 2022 අප්‍රේල් 19 වෙනිදා මගේ උපන්දිනේ දවසේ පොදු ජන පෙරමුණේ නායකයා, අදත් පොදු ජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ අපේ සදාතරී හිටපු ජනාධිපතිතුමා, ඒ වෙලාවේ හිටපු අගමැතිතුමා මෙන්න මෙහෙම කියනවා. I quote from the Hansard. එතුමා කියනවා, ගරු කතානායකතුමනි, ආර්ථික අරමුණු විසඳුම් සැවීම සඳහා අපේ රටේ ආර්ථික හා දේශපාලනික සමාජීය ස්ථාවරත්වය ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති වේ යුතුයි මා විශ්වාස කරනවා. අද මෙහෙකට කියනවා, ගරු කතානායකතුමනි, ඒ ආරම්භක පියවරක් ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිත විසඳුම මගේ විශ්වාසයයි. මේ කියන්නේ මම නෙවෙයි, මේ කියන්නේ අප්‍රේල් 19 වෙනිදා මේ අවුරුද්දේ පොදු ජන පෙරමුණේ නායක, අදත් පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ නිසා මේ සංශෝධනයට විපක්ෂයේ ඉන්න කණ්ඩායම් වලට විවිධ හේතු මත විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි පොදු ජන පෙරමුණේ කිසි කෙනෙක්ට විරුද්ධ වෙන්න බෑ. ඇයි? මේ කාරණය පාර්ලිමේන්තුවේ අප්‍රේල් 19 වෙනිදා කිව්වේ පොදු ජන පෙරමුණේ නායකතුමා නිසා. ඊළඟට මේ ගේන්නේ පොදු ජන පෙරමුණේ බහුතරයක් සහයෝගය දෙන්නා වූ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව ඉන්න අය කියනවා මේක තරුණ අය දාන්න, 66 විශ්‍රාම යන්න, මේක වඩා හොඳයි, අලුත් ව්‍යවස්ථාවක්. හැබැයි මේ සංශෝධනය ගේන්නේ ආණ්ඩුවේ 150 හොයාගන්න වෙලා තියෙන විපක්ෂයක වෙනම එකක්. මොකද විපක්ෂය අද මේක දිහා බලන්නේ විපක්ෂ බොහොම මන්ත්‍රීවරු මේ පටු විදියට නෙමෙයි, මේක කාලීන අවශ්‍යතාවය සලකන්න ඕන නිසා. ගරු කතානායකතුමනි, ඊළඟ පියවර විය යුත්තේ මොකද්ද? ආ22 සම්මතයි. දැන් හොරපාරෙන් වැරදිපාරෙන් ජනතාවගේ ඡන්දය නැතුවත් ආපු ජනාධිපති හිටි රණවීර සිංහ මහත්තයා හිතනවා නම් දැන් මම දිනුම්, එහෙනම් මම තමයි දැන් ලෝකේම ලොක්කා කියලා. වැරදි. මෙතනින් එහාට බලන්න ඕනේ අපි 22 ඉඳලා අලුත් ව්‍යවස්ථාවක් කරා යනවද, එහෙම නැත්නම් ආපහු රිවර්ස් වෙලා 18 පැත්තට යනවද කියලා. අපි යන්නට ඕනේ 22 ඉඳලා අලුත් ව්‍යවස්ථාවක් පැත්තට. දෙමළ භාෂාව කතා කරන්නා වූ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අලුත් මැතිවරණ ක්‍රමයකට මුල පුරන අලුත් ව්‍යවස්ථාවක් පැත්තට යා යුතු වන්නේ. ඒ නිසා මම කල්පනා කරනවා අධිකරණ ඇමතිතුමා විශාල උත්සාහයක් ගත්තා, ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ආපු තීන්දුව, විවිධ පක්ෂයෙන් ආපු තීන්දුව අරගෙන මේ කාර්යයට මුල පුරන්නේ. මම කල්පනා කරනවා ඒ නිසා ජනාධිපතිතුමා මේ දෙන පණිවිඩය වැරදි විදියට ගන්නේ නැතුව මේක අලුත් ව්‍යවස්ථාවක් කරා යන පැත්තට අරගෙන යන්නට කටයුතු කරાવි කියලා දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්නයත්, ඒ වගේම මැතිවරණ ක්‍රමයක් කියන කාරණයත්, විධායක ජනාධිපති කියන කාරණාත් සියල්ල එකට කැටිකර අරගෙන මොකද ඔක්කොම එක බැඳිලා පවතින තත්ත්වය තුළ. කරු කතානායකතුමනි, අපි මේ පාර්ලිමේන්තුව තුළ පහුගිය මාස ගණනාවක දිස්සම එහෙ ඉන්නකොට මෙහෙ ඉන්නකොට අපි වාද කරලා තිබෙනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව එකතු වෙන්න පුළුවන් කාරණා එකතු වෙමුයි කියලා. අද එවැනි අවස්ථාවකට බැවිලා තියෙනවා. 22 වෙනි සංශෝධනය මට නම් පේන්නේ අපි බලාපොරොත්තු වෙච්ච සංශෝධනය නෙමෙයි, අරගලයේ බලාපොරොත්තු සංශෝධනය නෙමෙයි. නමුත් ඒ දිසාවට ගමන් කරන. ඒ දිසාවට ගමන් කරන. අලුත් ව්‍යවස්ථාවක් හදන්න ගමන් කරන. රට දිසාවට ගමන් කරන සංශෝධන අපිට බාර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
ඔතමයි කාලේ ඉවරයි.
මට විනාඩි දෙකක් කර කර කතා නැගතුමනි. මොකද මේ අපේ කණ්ඩායමට බොහොම අමාරුවෙන් තමයි වෙලා හොයාගෙන වෙලා තිබෙන්නේ ඔබතුමාගේ පිටින්. අපි අර ආණ්ඩු පක්ෂයේදී විරුද්ධ පක්ෂයේ නැති ආ හැටියට හැබැයි කර කතා නැගතුමනි අවසාන වශයෙන් කියන උන කාරණය තමයි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවත් මේ රටේ බෞද්ධ ඉස්ලාම් කතෝලික හින්දු ජනතාවත් සෑම දේශපාලන පක්ෂයක නියෝජ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ අපි පාර්ලිමේන්තු තුල කතා කරන දේ පාට කඩන්දල බලන්නේ නැතුව ඔක්කොම එකතු වෙලා කටයුතු කරනවා කියන කාරණේ බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ කාරණේදී අද ආණ්ඩු පක්ෂයට වඩා විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරුන් නිවැරදිව කටයුතු කරන කාරණය පෙරදරි කරගෙන ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුනුත් අපි අලුත් ව්‍යවස්ථාවක් හදන මෙතන ගමන් කරනකොට අද වගේ පටු විදිහට හිතන්නේ නැතුව පටු ආකල්පවලට කටයුතු කරાવી කර බලාපොරොත්තු වෙමින් කාර්ය ලබාදු සම්බන්ධ විශ්වවිද්‍යාලයේ මනියන් අවස්ථති
බොවිස්තුති එස්එම් මරික්කාර් මන්ත්‍රීතුමා
තානායකතුමනි දැන් අද මේ 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් මේක ඓතිහාසික දවසක් වෙනවා මොකද හේතුව මේක සම්මත වුණොත් තවදුරටත් ජනතාව එළවපු බැසිල් රාජපක්ෂට මේ පාර්ලිමේන්තුව ඇතුලේ බලයක් නැහැ කියන එක ඔප්පු වෙනවා සම්මත නොවුනොත් තවමත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔහුගේ පාංකඩ කකා ඉන්න 3 එකකට වැඩි පිරිසක් ඉන්නවා කියන එක මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් ඒ එක්කම අපි ඊටම පැහැදිලිව කියන්න ඕන මේ 20 ආණ්ඩු පක්ෂය ගෙනාවට මේක හරියට මේ කාලගුණය වගේ වෙලාවකට ඒගොල්ලෝ සහයෝගය දෙනවා කොටසක් නැහැ ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කුක්කො ටික මාරු වෙලා ඉන්නවා. දැන් මේක මූලිකව අනුමත කරපු කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු රට ගිහිල්ලා ඉන්න කොටසක්. ආණ්ඩු පක්ෂයේ සංවිධායක අතුරුදහන් වෙලා ඉන්නවා. අපිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව පේන්නේ නැහැ මෙතෙන්ට. ඒ වගේම මේකේ දෛවයේ සරදමක් විදියට ඒකාධිපති 20 ගණන්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමුවේ ඝාතනය කරන්න මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරන අපු හිටපු අධිකරණ ඇමති මෙතන ඇවිල්ලා ඉන්නවා දෛවයේ මේ සරදමක් විදියට ඒ තමා කරපු වැරද නිවැරදි කරගන්න. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩු පක්ෂයට මේක ඇත්තටම මේගොල්ලන්ට මේක කිරීමේ ඌමනාවක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අර නිලාන් පෙරරා මැතිතුමා කිව්වා වගේ විපක්ෂයේ 80කට වැඩි ප්‍රමාණයකගේ සහයෝගයෙන් තමයි අද සම්මත කරගන්න වෙලා තියෙන නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕන ඒතුමා පොහට්ටුවත් එක්ක කොච්චර එකට දිග කන්න ගියත් ඒ ගමන ඒතුමාට යන්න හම්බෙන්නේ නැහැ කියලා ඉවරලා. ඒ වගේම ගරු කතානායකතුමනි අපි විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ ඇමතිකන් නොලැබිච්ච පිරිසක් ඉන්නවා මේ ආණ්ඩුව ඇතුලේ. ආණ්ඩුවට සහයෝගය දෙන අතර ඒ අය පෙළක් අය අපිට මේ සතිය ඇමතිකම් දෙනවද කියලා අහලා තමයි රට ගිහිල්ලා තියෙන්නේ 22ට ඡන්දෙ දෙන්න ලංකාවේ ඉන්න ඌමනාවක් නැහැ ඇමතිකමේ දියුරුම් දෙන්න අවස්ථාවක් දෙනවනම් ලංකාවේ ඉන්නම් නැත්නම් රට යන්නම් කියලා ගිහිල්ලා තින්නේ ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේ 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවා කියලා මේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මේකෙන් ඉෂ්ට වෙන්නේ නැහැ 19 තිබිච්ච මට්ටමටවත් මේක ඉන්නේ නැහැ. නමුත් 20ට වඩා මේක යම්තාක් හොඳ නිසා අපි පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදයෙන් පණුවෙන් පෙනී ඉන්න විපක්ෂයක් විදිහට අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අරගලයේ මතුවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මෙතනින් ඔහාට ඔබට යන්න ඕන. ඒ නිසා අපි ජනාධිපතිතුමාට මතක් කරන්න කැමැති දැන් අද විපක්ෂයේ සහයෝගයෙන් මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණාම එතුමා කල්පනා කරනවා නම් ඒක පාවිච්චි කරලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පත් වුණාම මේ මැතිවරණ කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම විසිරුවා හැරලා පුංචි ඡන්දේ කල් දාලා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ න්‍යාය පත්‍රණු වැඩ කරන්න ඕන කියලා එතුමා ව්‍යවස්ථාවට සහ ඒකට ඡන්දේ දුන්න අයට විරුද්ධව මේ රටේ ජනතාවට ද්‍රෝහි වෙනවා කියන කියන්න ඕන. ඒ වගේම මානව හිමිකම් කොමිෂමේ මේ වෙනකොට විභාග වෙමින් පවතිනවා මයි 9 වෙනිදා සිද්ධිය සම්බන්ධව ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධව මේ පරීක්ෂණ වලට මේ හරහා බාධා වෙන විදියට මේ කණ්ඩායම් මාරු කරනවා නම් ජනාධිපතිතුමා ඒක වරද්ද ගන්න තැනක් කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම මේ 19 ගේන්න මූලික වෙච්ච මේ වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉන්නකොට එතුමා 19 ගේනකොට කිව්වා මේ ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිකම් විතරයි දරන්න පුළුවන් කියලා. හැබැයි මේකෙන් යෝජනා කරගෙන තියෙනවා තවත් ඇමතිකම් ගණනාවක් ලබා ගන්න. ඒ වගේම 19 තිබිච්ච අගමැති වරයාගෙන් විමසා කැබිනට් මණ්ඩලය අගමැති වරයාගේ උපදෙස් මත පත් කර යුතුයි කියන එක දැන් මේකදි වෙනස් වෙලා තියෙනවා අගමැති වරයාගෙන් විමසා පත් කළ යුතුයි කියන එක. එතකොට ඒ කියන්නේ එතුමාටම ඕන විදිහට පත් කරන්න පුළුවන් කියන එක. ඒ වගේම අපිට තව ප්‍රශ්නයක් එනවා මේ 22 ගේනකොටම පුනරුත්ථාපන අධිකාරී ප්‍රතිසංස්කරණ පනත ගෙනල්ලා මේ රටේ දේශපාලන දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී කරන්න විරුද්ධ මතදරන්න සාමකාමීව රැස් වෙන්න තියෙන අයිතිය සම්පූර්ණයෙන්ම මුළුල්පටල දාන්න හැදුවා. හැබැයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ ජයග්‍රහණය ලබාගෙන මේ රටේ ඒකාධිපති පාලනයකට තවදුරටත් ඉඩ නැහැ කියන එක ඔප්පු කරගන්න පුළුවන් වුණා. අද උදේ අධිකරණ ඇමතුමා කිව්වා එතුමා ඉන්නකම් ඒ වගේ දේවල් ගේන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි එතුමා ඉඳදී තමයි ආවේ. අපි උසාවි ගියේ නැත්තම් ඒක ඒ විදිහටම සම්මත වෙන්න ඉඩ තිබ්බා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි පැහැදිලිවම කියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ රටේ පුරවැසි නිදහස ලබා ගැනීම වෙනුවෙන් ඒ වගේම මේ මොහොතේ අපි මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයෙන් ජය ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මේ මොහොතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත වීම අවශ්‍යයි. ඒ නිසා ඒ සම්මත වීම රට වෙනුවෙන් අවශ්‍ය නිසා තමයි අපි ඒ සහයෝගය ලබා දෙන්නේ මේ ප්‍රශ්නවලින් ගොඩේම සඳහා. ඒ නිසා ගරු කතානායකතුමනි අවසාන වශයෙන් ඉතාම පැහැදිලිව කියන්න ඕන මේකට විපක්ෂයේ සහයෝග දුන්නාම වැරදි විදියට අර්ථකථනය කරන්න නරකයි. ඒ වගේම මේ සහයෝගය හරහා සම්මත වෙන පනතින් ඒකාධිපති පාලනයකට පාර කපා ගන්න උත්සාහ කරනවා නම් ඒකත් වැරදි. ඒකම මේ බොහෝ මන්ත්‍රීවරු කතා කරා මේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ගැන මනාප ක්‍රමයට වීදම් වන ප්‍රමාණයත් එක්ක විවිධ ගැටලු තියෙනවා. හැබැයි ගරු කතානායකතුමනි මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය ගෙනාවු හේතු තියෙනවා. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම අහෝසි කරලා සමානුපාතික ක්‍රමය ගේන්න බලපෑ හේතු වලට උත්තර නොදුන්නොත් අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රශ්න මේ රට තුළ මතුවෙන්න පුළුවන් කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා අලුත් මැතිවරණ ක්‍රමයක් ගේනවා නම් ඒ ගේන වෙලාවදී විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය ගේනකොට කල්පනා කරපු කලාව මැතිවරණ ක්‍රමය ගැන කල්පනා කරන්න කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. මොකද හේතුව ආසන මට්ටමකට සීමා වුණොත් එක ඡන්දෙන් දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. එතකොට ඒ ආසනයේ ඉන්න මත්කුඩු ජාවාරංකාරයෝ වැලිජාවාරංකාරයෝ ඒ වගේම දේශපාලනයට නුසුදුසු පුද්ගලයන් සියලු දෙනාගේ සහයෝගය ලබා ගන්න වෙනවා. හැබැයි දිස්ත්‍රික්කය පුරා වීදම වැඩි නිසා කලාප ක්‍රමයක් ගෙන මහරා මේක තුලණය කර ගැනීමේ හැකියාවකුත් ඒ වගේම අනෙකුත් ජාතීන්ට අසාධාරණයක් නොවන අනෙකුත් ඉතා සුළු පක්ෂවලට අසාධාරණ නොවන ක්‍රමයක් ගේන්න පුළුවන් කියන බවත් යෝජනා කරනවා. ඒ නිසා අවසාන වශයෙන් අපි පැහැදිලිව කියන්න ඕන දැන් මේ පොටු අය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති බවට පත් කරගත්තේ එතුමට ආදරයට නෙමෙයි තමන්ගේ ජාම බේරගන්න. දැන් ගොඩක් දෙනාට ඒක අමතක වෙලා තියෙනවා. ගොඩක් දෙනාට අමතක වෙලා තියෙනවා. එතුමා පාලමක් කරගන්න හැදුවේ අන්තිමේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා තේරුම් ගන්නලා තියෙනවා. ඒ පාලමේ යද්දී පාලමෙන් භාගයක් ඒගොල්ලෝ කඩලා දානවා. ඉතුරු භාගය හදලා දෙන්න වෙන්නේ විපක්ෂයයි කියන එක ඒක අද ඔප්පු වෙවි. ඒ නිසා ඒක හරියට පාවිච්චි කරන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා හිටිනවා. බොහොම ස්තුතියි.
විජේ පොන්රබල් විජේදාස රාජපක්ෂ. ගරු කතානායකතුමනි මේ දින දෙක තුල අපි ඉතාමත්ම සාර්ථක ඵලදායි විවාදයක් මේ පාර්ලිමේන්තුව තුල පවත්වාගෙන යාමට හැකියාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මම මුලින්ම සඳහන් කරන්න ඕන කරු කතානායකතුමනි ඉතක් හිටියෙන් මේ අවුරුද්දේ මැයි මාසේ 20 වෙනකොට මම මේ පාර්ලිමේන්තුවේ හිටියේ ස්වාධීන වෙච්ච 41 දෙනෙක් වූ മന്ത്രി කණ්ඩායමේ සමාජිකෙක් විදිහට විපක්ෂයේ. අපේ රට ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මූල දීලා තියෙන වෙලාවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එවකට අලුතෙන් පත් වුණ දරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කරපු ආරාධනාවක් මත මම යමාත්‍ය ධූරය බාර ගන්නකොට අපි ඇති කරගත්ත එක අවබෝධතාවයක් තමයි 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිපාදනය ඉවත් කරලා 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු ප්‍රතිසංස්කරණ නැවත වතාවක් හඳුන්වලා දීලා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට අවස්ථාවක් ලබා දෙනවයි කියලා. ඒ අනුව හිටපු ජනාධිපතිතුමා මැයි 20 පත් කරාට පස්සේ මේ පනත් කෙටුම්පත මැයි මාසේ 21 ඊට පහුවෙනිදා මම එතුමාට බාර දීලා කැබිනට් මණ්ඩලයේ මේක සාකච්ඡා කරලා එම කැබිනට් මණ්ඩලයෙන් මේ අනුමත කරා. ඒ වගේම හිටපු කරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා මේ පාර්ලිමේන්තුවේදී අප්‍රේල් මාසේ 19 වෙනිදා පැහැදිලි ප්‍රකාශයක් කරා අපි විශ්වාසෝසි කරලා 19 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට යා යුතුයි කියලා. අනතුරුව වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති ධූරය ලැබුවට පස්සේ අලුත් කැබිනට් මණ්ඩලයක් විදිහට අපිට පුළුවන්කම ලැබුණා ඒ කැබිනට් මණ්ඩලයෙනුත් මේ විවස්ථා සංශෝධනය සම්මත කරගන්න. ගරු කතානායකතුමනි, සමහරු මේ විවස්ථා සංශෝධනය ගේනකොට දැඩි ලෙස විවේචනය කරා, ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධන කන්න දැහුවා, ජනතාවට අවශ්‍ය වෙන්න තියෙන කෑම ඉන්ධන ගෑස් ඖෂධ වර්ග ඒක නිසා මේක නිර්දය ලෙස විවේචනය කරා. ගරු කතානායකතුමනි, මම කැමැති සඳහන් කරන්න ආණ්ඩු ක්‍රම විවස්ථාව හෝ ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය කන්න බෑ. හැබැයි ආණ්ඩු ක්‍රම විවස්ථාව හෝ විවස්ථා සංශෝධනය නිසා මිනිස්සුන්ට කන්න නැති වෙන්න පුළුවන් රටක. මේ රටේ එක වුණා 20 වෙනි සංශෝධනයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු අසරණතාවයට පත් වුණා. මේ පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීන් විශාල සංඛ්‍යාවක් ආවා. ඒ උදවියට දේශපාලන අවබෝධයක් තිබුණා. ඒ උදවිය විශාල සංඛ්‍යාවක් ඒ අතරින් වෘත්තිකයෝ අධ්‍යාපනඥයෝ මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන අය. නමුත් ඔවුන් ආපු ගමන්ම 20 වෙනි සංශෝධනයට අත උස්සන්න සිද්ධ වුණ නිසා ඔවුන්ගේ බලය සම්පූර්ණයෙන් ගිලිහිලා මේ පාර්ලිමේන්තුව තුළ ඔවුනුත් වින්දිතයන් බවට පත් වුණා. විධායකය විසින් තනි තීරණ අරගෙන මේ රටේ බදු ආදායම නැති වෙනකොට මේ රටේ කාබනික පොහොරවලට ගිහිල්ලා ගොවි ජනතාවගේ අස්වැන්න නැති වෙනකොට මේ රටේ ඉන්ධන නැති වෙනකොට ගෑස් නැති වෙනකොට මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම මේ රටේ ජනතාව සාප කරන්න ගත්තා. හැබැයි ඒක තීරණයක්වත් මේ පාර්ලිමේන්තුව ගත්තේව නෙවෙයි, ඒක පුජ්‍යලයක් ගත්ත තීන්දුව නිසා මුළු පාර්ලිමේන්තුවම හැල්ලුවට ලක් වුණා. මන්ත්‍රීවරු ඝාතනය වුණා. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත්තා. ගිනි තිබ්බා. ඇයි මෙහෙම වුණේ? මේ පාර්ලිමේන්තුවට තියෙන බලය අපි වගකීමකින් තොරව තනි කෙනෙකුගේ අතට පත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම පීඩාවට පත් වුණා. අපකීර්තිය ලබන්න සිද්ධ වුණා. ඒ තත්වෙන් ගොඩ එන්න තමයි අපි මේ 20 වෙනි 22 වෙනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ වගේම මේ 22 වෙනි සංශෝධනය පිළිබඳව ගරු මැති ඇමතිවරුන් මේකට පක්ෂව අදහස් ප්‍රකාශ කළා, මේකට විපක්ෂව අදහස් ප්‍රකාශ කළා. ඒ සෑම අදහසක්ම අපි ඉතාමත්ම අගේ කොට සලකනවා. සාධාරණ විවේචන රාශියක් මේ සම්බන්ධව ඉදිරිපත් කරා. ස්වාධීන කොමිෂන් සභා හදලා ස්වාධීන කොමිෂන් සභා තමන්ගේ වගකීම් හරියට ඉටු නොකරපු අවස්ථා පිළිබඳව උදාහරණ ඉදිරිපත් කරා ගරු මන්ත්‍රීතුමල්ලා. ඒක ඇත්ත. ඒක නිසා ගරු කතානායකතුමනි, අපි පිහිටවන්නට යන ස්වාධීන කොමිෂන් සභා විශ්‍රාම ගියපෝ රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම ශාලා බවට පත්වෙන්න අපි ඉඩ තියන්න හොඳ නෑ. ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුව අවදියෙන් ඉන්න ඕන. ඒක නිසා ඔවුනුත් ඔවුන්ගේ රාජකාරිය අපක්ෂපාතී ලෙස නිසි පරිදි ඉටු කරනවද කියලා බලන්න යම් කිසි යාන්ත්‍රණයක් අපි මේ විවස්ථා සංශෝධනයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒක නිසා ඒ ස්වාධීන කොමිෂන් සභා විසින් ඒ දරණ වගකීම් පිළිබඳව සම්පූර්ණ වගකීම පැවරින්නේ උදවියට ඒ පිළිබඳව වෙන වැරදි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පිට හෝ දේශපාලඥයන්ගේ පිට තියලා උන්ට ගැලවෙන්න ඉඩ තියන්න බෑ. ඒක නිසා ඒ ස්වාධීන කොමිෂන් සභාවල වගකීම නිසි පරිදි ඉටු කරනවද යන්න පිළිබඳව කාරණාත් අපි මෙහිදී සැලකිල්ලට භාජනය කරන්න ඕන. ඒ අනුව 19 වෙනි විවස්ථා සංශෝධනය සම්බන්ධ විවේචනෙල්ල කරා. විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවලදී ඒ විවස්ථා සංශෝධන මූලික පනතට පටහැනි ලෙස ඉදිරිපත් කිරීම නිසා විකෘතිතා ඇති වුණා කියලා. ඒක ගරු කතානායකතුමනි නිවැරදි අදහසක් නෙවෙයි. ඒ වගේ දේවල් සිද්ධ වුණා. පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කරනකොට, පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කරනකොට අපි ඒ පිළිබඳව කිව්වා. ඒ අවස්ථාවේදී යම් විකෘතිතාවයක් ඇති වුණා. නමුත් දැන්
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතුල් කරලා තියෙනවා 78 වෙනි ව්‍යවස්ථාවට කාරක සභා අවස්ථාවලදී කළ හැකි සංශෝධන කුමක්ද යන්න පිළිබඳව අපි මේ ප්‍රතිපාදනයේ ආකාරයට ව්‍යවස්ථාවේ රඳවාගෙන තිබෙන්නේ. ඒ අනුව ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව දීර්ඝ විමසීමක් කළා. ඒ අනුව යෝජනා කීපයක් ඉදිරිපත් නිර්දේශ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ නිර්දේශ පමණයි ඉදිරිපත් කරන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන විදියට. ඒ සියල්ල සියලුම ගරු මන්ත්‍රීතුමන්ලට ලබා දීලායි තියෙන්නේ. ඒ අනුව මේ විවාදය සාර්ථක කර ගැනීම සඳහා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අදහස් දැක්වූ සහභාගී වූ සියලුම ගෞරවනීය මැති ඇමතිවරුන්ට මගේ ගෞරවය ස්තුතිය පුද කරන ගමන්ම මගේ යුතුකම ගරු කතානායකතුමනි, මේ කාර්යය අපි මාස 5ක් තිස්සේ මැයි මාසේ 21 වෙනිදා ඉඳලා අද ඔක්තෝබර් 21 වෙනකොට අපි මාස 5ක් තිස්සේ නිරන්තරයෙන්ම මේ කාර්යයේ යෙදුණා. මේ වෙනුවෙන් මගේ කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම් වසන්ත පෙර මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විශාල වගකීම් කොටසක් ඉටු කරා කැප කිරීම කරා. ඒ වගේම ගරු නීතිපතිතුමා සංජය රාජරත්නම් මැතිතුමා මේ වෙනුවෙන් විශාල කැපකිරීම් සේවාවන් ඉටු කළා. ඔහු සමග අතිරේක සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ මැතිතුමා, ඒක නිසා අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන්ටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් ඒ වගේම නීති කෙටුම්පත් සම්පාදකතුමිය දිල්රුක් ශ්‍රී සමරවීර මැතිණිය ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන ගමන් මේ සාර්ථකව ඉටු කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ධම්මික දසනායක මෙතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අපිට සහයෝගය ලබා දුන්නා. ගරු කතානායකතුමනි, ඔබතුමත් විශාල ධෛර්ය දීමක් අපිට ලබා දුන්නා. ඉතින් මේ සියලු කටයුතු සාර්ථක ඉටු කර ගැනීම සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමත්, සභානායක ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමත් ලබා දුන්න ඒ සේවාවන් පිළිබඳව අපි කාගේත් ගෞරවය එතුමන්ට එතුමන්ලාට මේ අවස්ථාවේදී පුද කරමින් මෙම සංශෝධන සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.